මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුක සීලය සමාදන් වෙන්න নমස්කාරය කියන
නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
සරණ ගමනං සම්පූර්ණං
ජීවිතය කියලා කියන්නේ උපතක් මරණයක් අතර කාල පරිච්ඡේදයක්. සංසාරය කියලා කියන්නේ උපතක් මරණයක් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ධතාව මතු කරලා දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අපි අද මේ හයවෙනි පටිච්චසමුප්පාද ධර්ම දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තේ. මේ ගාථා දෙක ඇතුළත් වන්නේ සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ගැඹුරු ධර්ම කාරණා රාශියක් අඩංගු වන මේ සූත්‍රයේ කෙටි නිදාන කතාව තුළ මහා ධර්ම තේජසක් ගැඹුල තියෙනවා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවැත් නුවර පූර්වාරාමයේ නිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරන අවස්ථාවක්. මේ පින්වතුන් සියයට නඩා ගන්න බලන්න පුන්සඳ බබලෙන තුන් පොහෝ දවසක රාත්‍රියක භාග්‍යවතුන් වහන්සේ පිසුංගයා වහන්සේලා පිරිවරාගෙන එලිමහනේ වැඩඉන්නවා. නිහඬව නිසල්මන්ව සාවධානව සිටින ඒ විෂ්ණු සංඝයා වහන්සේලා දෙස බුදු ඇසින් ඒ සිසාරා බැල්මක් හෙළලා බුදුරජාණන් වහන්සේ ගැඹුරු දේශනාවකට මුල පුරනවා. මේ විදිහට මහණෙනි සම්බෝධිය කරාගෙන යන යම් ආර්ය නෛර්යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලයේ මොකක්ද කියලා යම් කෙනෙක් ඇහුවොත් මෙන්න මෙහෙම පිළිතුරු දිය යුතුයි. යාවදේව ද්වේතානං ධම්මානං යථාභූතං ඥානාය. හුදෙක් යුගල වශයෙන් පිහිටි දෙකක් වශයෙන් යුගල වශයෙන් පිහිටි ධර්මයන්ගේ යථාභූත අවබෝධය සඳහායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කිංච ද්වේතං වදේත. මොකද්ද මේ ද්වේතාව කියලා කියන්නේ? උන්ව ද්වේතාව කියන කෙනා බුදුරජාණන් වහන්සේ ඊට නිදර්ශනයක් දීමෙන්ම තේරුම් කරනවා සංඝයා වහන්සේට. ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අයං ඒකානුපස්සන. මේ දුකේ මේ දුකේ හට ගැනීම යනු මේ ඒකානුපස්සනාව. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයං දුතියාන්තස්සන. මේ දුක්ඛ නිරෝධය මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යනු මේ දෙවෙනි අනුපස්සනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආවාසයෙන් ප්‍රකාශ කරනවා මනරින් මේ කියාපු ද්වේතානුපස්සනාව පිළිබඳව මනරින් මෙනෙහි කරන අප්‍රමාදීව වීරිය වඩන අකුසල් දුරු කිරීමේ යෙදෙන ඒ භික්ෂුවකට බලාපොරොත්තු විය හැකි ඵල දෙකක් තියෙනවා. එක්ක මෙලොවම අරහත් ඵලයේ උපාදානයක් ශේෂ වී ඇත්නොත් අනාගාමි ඵලයි. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ අර චතුරාර්ය සත්‍යයට අදාළව ගාථා හතරක් ඊළඟට ප්‍රකාශ කරන ශ්‍රීමුක දේශනා වශයෙන්. ඊළඟට නැවතත් සංඝයා වහන්සේලාට මෙහෙම වදාලා යම් කෙනෙක් ඇහුවොත් මනමින් ද්වේතානුපස්සනාවේ දීමේ තවත් ක්‍රමයක් තිබේද කියලා තියෙනවා කියලා දැනට කියලා ඔන්න ඊළඟට ඒ ක්‍රමයේ ප්‍රකාශන දෙවෙනි ක්‍රමයක්. යංකින්ගේ දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චය පතිනං චේව අශේෂ විරාග නිරෝධා නති දුක්ඛස සම්භවෝ. යම් තාක් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල උපදීනම් වූ මේ පින්නතුන්ට කෙටියෙන් සලකා ගන්න මේ දීර්ඝ සංසාරේ අපි වත්කම් හැටියට එක රැස් කරගත්තු පංච පාදානස්කන්ධේමයි උපදී හැටියට දැක්වෙන්නේ. එතකොට මේ සියලුම දුක්ඛස්කන්ධයට හේතු හැටියට බුදුරජාණන් දක්වන්නේ ඒ උපාදානස්කන්ධ පහමයි. එතකොට ඒ උපාධීන්ගේ නිරවශේෂ ප්‍රහාණයෙන්ම නැති කිරීම මෙන්ම අශේෂ විරාග නිරෝධාව නිරුද්ධ කිරීමෙන්ම දුකෙහි හටගැන්මක් නැත. ඉතින් ඔන්න ඔය විදිහට මේ සූත්‍රයේ අනුපස්සනා දහසයක්ම අඩංගු වෙනවා. ඒක විශේෂත්වයේ තියෙන්නේ හැම අනුපස්සනාවක්ම වාගේ අර විදිහට ආරම්භ වෙනවා. තවත් අනුපස්සනා තිබෙන හැකිද කියලා අහුවොත් මෙන්න මෙහෙම කියන්න කියලා ඔය විදිහටයි ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ගද්‍ය පාඨයකින් ඒ කාරණය හඳුන්වලා ඊළඟට ඊට අදාළව වටිනා ගාථාවක් දෙකක් හෝ ගාථා තුන හතරක් පවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දීර්ඝ සූත්‍රය ඔක්කොම කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් විශේෂත්වය තියෙන්නේ ඒ දේශනාව අහලා ඉවර වෙනකොට ඒ අසාහිත්‍ය 69ක් එහෙම ආශ්‍රමං චේකල උතුමම උතුම් රාජ්‍ය ලැබුවා කියලා කියනවා. ඒ තරම් වටිනා දේශනාවක්. අන්න ඒ කියපු දේශනාවේ තුන්වෙනි අනුපස්සනාවයි අපි අද මාතෘකාව හැටියට ගත්තේ. ඒ ගාථා ටික ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ඉදිරි වදාළ ගද්‍ය පාඨය තමයි මෙන්න මේක. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජාපච්චය. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා නති දුක්ඛ සම්භවෝ. සම්සාර දුක් ඇති වෙනවා නම් ඒ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව නිසා අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධයෙන් දුකේ යට ගැනීමක් නැත්. එහෙම කියලා තමයි යන්න අර අපි ප්‍රකාශ කළ ගාථාදික වදාලේ ඒ ජාති මරණ සංසාරං මේ වදන්ති පුනප්පුනං ඉත භාවං යථා භාවං අවිජ්ජායෝ සාගති. උපතත් මරණයත් මෙසේ බවත් අන්සේ බවත් අතර මාරුවීමක් මන මේ සංසාරෙහි යම් කෙනෙක් නැවත නැවත ගමන් කරද්ද එය අවිද්‍යාවගේම ගමන. අවිද්‍යාහයන් මහා මෝහෝ යේනිදං සංසිතං චිරං. අවිද්‍යාම තමයි මහා මෝහය මුලාව. යම් ඒ නිසයි මේ දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසැරි. විද්‍යාගතාචයේ සත්තා නාගච්ඡන්ති පුනප්පං. විද්‍යාව පහළ කරගත්තා වූ සත්‍යෝ නැවත පුනත් භවෙට නොයයි. ඔන්න එතකොට ගාථා දෙකේ අර්ථය. මේ ගාථා දෙක පිළිබඳ හොඳ විවරණයක් කරන්න අපි අදහස් කරනවා. පහුගිය දේශනාවේ යන්තමින් මතු කරගත්තු ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාව වඩා සවිස්තර ඉදපත් කරන්න. මොකද්ද? කච්චායන ගොත්ත සූත්‍රයේ නිදාන සංහිති සංහිත් සංගේ නිදාන සංහිතිය දැක්කේ. ඒ සූත්‍රයේ ඒ දාන හිතිය පින්වතුන්ට සලකා ගන්න පුළුවන් වෙන අපි සවිස්තරව කියනවා. මෙහෙමයි ආරම්භ වෙන්නේ. කච්චායන ගොත්ත කියන ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිත් අහනවා, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි බන්තේ උච්චති චිත්තාවතානකෝ බන්තේ සම්මාදිට්ඨි උච්චති. ස්වාමීනි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කෙතකින්ද ස්වාමීනි මේ සම්මාදිට්ඨිය ඇත්තෙක් කියන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, තේනිසිතෝ ඛායං කච්චායන ලෝකෝ යේ භුයේන අතිතං චේව නසිතං චේ. මේ ලෝකේ එහෙම නැත්නම් මේ ලෝකයා දෘෂ්ටි දෙකක් ඇතුළු කරගෙන සිටින්නේ. මොකද්ද? එක්ක අස්තිත්වය එහෙම නැත්නම් නාස්තිත්වය, ඇත සහ නැත යන දෘෂ්ටි දෙකක් ප්‍රතිහේතු වෙලා ලෝකයා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, බුදුම විදිය මැදුම් මඟ ලෝක සමුදයන් කෝකච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතු යා ලෝකේ නත්ථිතා සාන හෝති. කච්ඡායන ලෝකේ හටගෙන යථා භූත වශයෙන් සම්මප් ප්‍රඥාවෙන් දකින්න උට ලෝකයේ පිළිබඳව නැත යන ඒ දෘෂ්ටිය නැති වෙනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා, ලෝක නිරෝධං කෝකච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතු ලෝක නිරෝධේ යථා භූත වශයෙන් සම්මප් ප්‍රඥාවෙන් දකින්න උට යාලෝකයේ අත්‍යතා සානෝති. ලෝකයේ ඇත සියල්ල ඇත යන දෘෂ්ටිය නැති වෙනවා. මේ කියන්නේ මේ පිණිස සලකා ගන්න ශාස්ත්‍රීය දෘෂ්ටි දෙකයි. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ලෝකයාගේ වැඩි වශයෙන්ම මෙන්න මේ විදිහට කුරුදු වෙලා තියෙන්නේ. ඒ අමතු වචන කීපයක් සඳහන් වෙනවා. උපය උපාදාන අභිනිවේෂ අධිඨාන ඔය විදිහ වචන මාලා සිංහලෙන් කිව්වොත් ලෝකයාගේ සිරිත මේක දෘෂ්ටිවලට ලං වෙනවා, අල්ලා ගන්නවා, ඒවා ඇතුළට රිංග ගන්නවා, ඇතුල් වෙනවා. ඊළඟට ඒවායේ දැඩිව පිහිට ගන්නවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් ලෝකයා තුළ තියෙනවා. නමුත් මොන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කෙනෙක් එහෙම ඒ විදිහට දෘෂ්ටිවලට ලං වෙලා අල්ලාගෙන ඒවාට ඇතුල් වෙලා මේක මමගේ ආත්මයයි කියලා, මේ මගේ ආත්මයයි කියලා ඒවායි පිහිටන්නේ නැත්නම්, එහෙම ස්ථාවරයක් ගන්නෙ නැත්නම්, එතකොට ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ වදාරනවා, දුක්ඛමේව උපජ්ජමානං උපද්ධි දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති මේ ජීවිතී නඛංකති නවිචිකිච්ඡති අපරප්පච්ඡය ඥානමේවස්ස හෝති. එහෙමනම් ඒ භික්ෂුවට ඒ තැනටට මෙන්න මේ විදිහේ අවබෝධයක් වෙනවා. උපදිනේ සුඛක්ම උපදී, නිරුද්ධවන්නේ දුක්ක්ම නිරුද්ධ වේ කියන ඒ ප්‍රත්‍යක්ෂ ඥානිය ඇති වෙනවා. යථාභූත වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානිය ඇති වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා, එක්තාවිතා කුපච්ඡාන සම්මාදිට්ඨි මෙතකිනුත් කච්චායන කෙනෙක් සම්මාදිට්ඨියක් තියෙන. එයින් පේන්නේ දැන් මේ පින්තුන් අහලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව නම් චක්කප්පවත්තන සූත්‍රයේ තියෙන කාමසුකල්ලි ගාණ යෝගය අත්ති කියලා මතාන යෝග දෙකට නැගින් තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ සූත්‍රය. මේකත් බුද්ධ දේශනාවක්. එතකොට මේ දේශනාව කියවෙන්නේ අන්න අර විදිහට ඒ අන්ත දෙකට නොගින්. ඊළඟට මේක කෙලවර කරනවා පාඨයේ තමයි වඩාත් වැදගත් වෙන්නේ. මෙහෙම කියලා මෙතකිනුත් සම්මාදිට්ඨිය ඇති වෙන කියලා ඊළඟට හකුළුල දක්වන බුදුරජාන් වහන්සේ, සබ්බං අත්ථීති කෝකච්ඡායන අයං ඒකෝන්තු සබ්බං අත්ථීති අයං ද්විතීයෝන්තු ඒතේතේ උභවන්තේ අනුපදම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා විදිහට ඒ වනේ තස්ස කේවලස දුක්ඛන්ත සමුදය වූ ඊළඟට අනිත් පැත්තේ කියන අවිද්‍යාවත් ඒවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධ අවිඥා නිරෝධ ආදී වශයෙන් කියලා ඒ මේ පැත්ත කෙවල සුදුක්ඛ කන්ද නිරෝධ වූටි. මොන හකුලව දක්වන පහේ ඊටමත් වෙලෙගත් සබ්බං අක්ඛීති සියල්ල ඇත යනු මේ එකාන්තයේ සියල්ල නැත යනු මේ දෙවෙනි අන්තය. මේ අන්ත දෙකතම නොපැමිණේ මධ්‍යම මැදුම් මගකින් තථාගතයන් ධර්මය දේශනා කර මොකද්ද මැදුම් මග? අන්න පටිච්චසමුප්පාද. දැන් එතකොට මේ පිණිතුන් සලකා ගන්න දැන් පටිච්චසමුප්පාද ධර්මය අත්කලිනේ සඳහන් කළා. අනුලෝම වාරයක් තියෙනවා පටිලෝම වාරයක්. අනුලෝම පටිලෝම වශයෙන් අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන වශයෙන් මේ විදිහට ඉහිල්ලා මෙසේ මේ සියලු දුක්ඛඳ ඇති වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා අවිද්‍යාව ගේම එසේ නමුත් අවිද්‍යාවගේම සම්පූර්ණ නිරෝධ වීමෙන් සංස්කාරත් නිරුද්ධ වෙන විඥානත් නිරුද්ධ වෙන ආවෘපත් ඔන්න එකා ගන්න. මේ පටිච්චසමුප්පාදයේ තිබෙන අනුලෝම පටිලෝම වාර දෙක ඒක තුලින් අන්න අර කියාපු අන්ත දෙකටම නොගිහින් මැදුම් මඟක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. ඉතින් මෙන්න මේ මැදුම් මඟ පිළිබඳ කතාවෙදි අපි කල්පනා කරගන්න ඕන අර මෙතෙක් අර අපිට පුරුදු වෙලා තියෙන්නේ ඔය කියාපු ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මැදුම් මඟ. ඒකට හේතුවක් මේ පිණිසුන් සලකගන්න. ඒ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළ ඒ දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අපි අත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ හැටියට සලකන ප්‍රථම ධර්ම දේශනාව වශයෙන්. නමුත් ඒකට හේතුව අරකයි බුදුරජාන් වහන්සේ කෙනෙහි සැක කර ඇති කරගත්ත පස්වග මහණුන් වහන්සේ අදුෂ්කර ක්‍රියා අතහැරියා. මේක නිසා අර කියාපු අන්ත දෙකෙන් මිදිලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක තුලක් ප්‍රතිසම්පාද සම්මන්දමින් ගැප් වෙනවා නැතිව නොවේ. නමුත් ඒ හැරියමතු කරේ ඒක නිසා. නමුත් අන්න මෙන්න මේ කියාපු මදු මඟ යන අවාසනාවට වගේ අපේ අටුවා සම්ප්‍රදාය සෑහෙන පමණ සැලකිල්ලක් යොමු කළ නැහැ. ඒ නිසාම ඉතාමත්ම වටිනා නිවන පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් දුර අවබෝධ කියලා තියෙන බව කියන්නේ සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කියාපු මදු මඟ අර අන්ත දෙකට නොගියෙන් පරිසම්පාදේ තුලින් ලෝකේ ඇතිවීමක්. ඒක නිසාම තමයි මේ පිනතුන් දන්නවා අපි අර කන්නේ කිව්වේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානීය ආහම බුදුවරුන් සමුදේ සමුදියෝති සමුදේ සමුදේ හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා ඒ අන්තවලට නොගිය මේ නිරන්තරයෙන් හට ගන්න ස්වභාවයත් නිරුද්ධ වෙන ස්වභාවයත් සලකා බැලීම තුලින් ගන්නම ඒ මැදුම් පිළිවෙත. ඉතින් මෙන්න මේ මැදුම් පිළිවෙතට අදාළ වටිනා සූත්‍ර මීට කලින් අපි මේ පින්නතුන්ට දේශනා කරලා තියෙනවා. නිකුත් අවස්ථාවල මේ ඉතාමත්ම ජනප්‍රිය නමුත් ගැඹුරු සූත්‍ර දේශනාවක් තමයි කවුරුත් කියනකොට මතක් වේවි බාහ්‍ය සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ අඩංගු වන මැදුම් මඟ බොහෝ දෙනාට සලකා ගන්න බෑ. අපි ඒක මතක් කරගනිමු. පසු විමර්ශක මතක් කරගනිමු. බාහ්‍ය දාරුචීරිය කියන තාපසතුමා මහා සාංශාරික පුණ්‍යස්කන්ධයක් ඇති කෙනෙක්. ඒක කතන්තර කියන නෙවෙයි. ඒ තාපසතුමා තමන්ම බණ භාවනා කළ රාත්‍රි කියලා හිතාගෙන ඉඳලා පස්සේ සම්සිසි දේවතාවුන්ගෙන් ලැබුණු පණිවිඩයක් ඔස්සේ පුදුම විදිහේ උනන්දුවකින් උද්‍යෝගයකින් ඉක්මන් කමකින් බුදුරජාණන් වහන්සේ සුවාගෙන බුදුරජාණන් වහන්සේට පාති වඩන සූදානම් වෙච්ච වෙලාවේ ඉලම් කිසි හේතුවක් නිසා මහා කාරුණිකයන් වහන්සේ නමුත් ඉලම් කිසි හේතුවක් නිසා කිව්වා මේ බාහ්‍ය අපි මේ පින්ඩ පාති වඩින්න ලෑස් කියලා ඉන්න වෙලාව බණ කියන වෙලාව නොවේ කියලා විදිහට තුන් වරක්ම ප්‍රතික්ෂේප කරා. ඒ තුලින් අන්න ඒ ස්මනාට බාහ්‍ය දාරු කියලා තාපසතුමා ළඟට යා ඒ අවිතිලි කරා මට ටිකක් කියන කෙටි හිං කිය දේශනා කරනවා මම කියලා ඒ විදිහට බොහොම අසාවධානව හන් දෙන්න සූදානම් වුණාම මොන් එතකොට දේශනා කළ පුදුම විදිහට දේශනා. එහෙමනම් බාහ්‍ය මෙන්න මෙහෙම ඉක්මෙන්න දිත්තේ දිත්තමත්タン භවිෂ්‍යති සුතේ සුතමත්タン භවිෂ්‍යති මුතේ මුතමත්タン භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン භවිෂ්‍යති ඉස්සෙල්ලා ඒ ශික්ෂා මාර්ගයේ ඉස්සෙල් ප්‍රකාශ කරනවා. එසේනම් බාහ්‍ය මෙසේ ඉක්මෙන්න කොහොමද දුටුෙහි දුටු මතින් නතර වෙන්න කියන එක. ඔබට දුටුෙහි දුටු මත දුටු ප්‍රමා දුටු මාත්‍රේම වන්නේය. දුටු බව පමණක්ම වන්නේ කියන එක. ඒ වගේම ඇසුනේහි ඇසුන බව පමණක් වන්නේ. දැනුනේහි දැනුන බව පමණක්ම වන්නේ. සිතුනේහිම නැත්තම් දැනගතුෙහි දැනගත් දෙහි දැනගතු බවම පමණයි. ඊළාට ප්‍රකාශ කරන මේ ශික්ෂණයේ අවසාන ප්‍රතිඵලය යම් අවස්ථාවක බාහ්‍ය ඔබ මෙන්න මේ විදිහට යතෝ කෝටිම යම් අවස්ථාවක මෙන්න මේ විදිහට ශික්මණය සම්පූර්ණ කළොත් ඊළාට වෙන දෙක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තතෝතං බාහ්‍ය නැතේන යතෝතං බාහ්‍ය නැතේන තතෝතං බාහ්‍ය නැතත් යතෝතං බාහ්‍ය නැතත් යතෝතං බාහ්‍ය නේව ඉද න උරං න උභයමන්තරේ ඒ මන්තරේන ඒ සේවන්තේ දුක්ඛස්ස යම් අවස්ථාවක බාහ්‍ය අර විද්‍යට ඔබ දුටුවේ දුටු මතින් නැතර වෙනවනම් දුටුව දුටුවක් මිසක් දුටු දෙයක් හැටියට ගන්නෙ නැත්නම් අපි ටිකක් තේරුම් කරමු දුක දෙයක් හැටියට ගන්නේ නැත්නම්, අසුන දෙයක් හැටියට ගන්නේ නැත්නම්, දැනුන දෙයක් හැටියට ගන්නේ නැත්නම්, සිතුන දැනගත්තු දෙයක් හැටියට ගන්නේ නැත්නම්, ඒ විදිහට මඤ්ඤණා වශයෙන් එහෙම හිතාගන්නේ නැත්නම්, එතකොට සතුවපං පායන්නේ පේන. එහෙමනම් ඔබ එයින් නොවන්නේ. ඒක මහා පුදුම ඉදේ කියමනක් එතන තියෙන බොහෝ දෙනාට සලක ගන්න බැරි ජීගණිත ප්‍රශ්නයක් වගේ. එසේ එවිට බාහ්‍යෝබ එයින් නොවන්නේ. යම් විටක බාහ්‍යෝබ එයින් නොවන්නේ ද එවිට බාහ්‍යෝබ එහි නොවන්නේ. යම් විටක බාහ්‍යෝබ එහි නොවන්නේ ද එවිට බාහ්‍ය ඔබ මෙහිත් නැත එහිත් නැත මේ දෙක අතරෙත් නැත මේම දුකෙස් කියලා බලන්න. මහා පුදුම දේශනාව. උගතුන්ට සලක ගන්න බැරි තරම් ගැඹුරු. ඉතින් මෙතන අරකයි අදහස. සාමාන්‍ය ලෝකයා දුටුව දුටුවක් හැටියට සලකන්නේ නෑ, දුටු දෙයක් හැටියටනේ. ඒක අපි හිතමු පුටුවක් කියලා ගත්තේ කියලා. එතකොට පුටුව කියන පුටුවෙන් කියන තේරුම තියෙනවා. පුටුවෙහි කියන අදහස තියෙනවා. ඒ වගේම හිතන්න ඇසුනේ ඇසුණු මාත්‍රයෙන් අත වෙන්නේ නැහැ. ඒකෙන් සංගීතයක් හදාගත්තා නම් සංගීතයෙහි සංගීතයෙන් ඔන්න ඔය විදිහට හිතාගන්න කැතියෙන්. ඒ වගේ අර දුටු මතින් අතර වෙන්නේ නැතුව ඒ පිළිබඳව දෙයක් කියලා ගත්ත තැන අන්න එතකොට ඒ දෙය ආශ්‍රයෙන් නැතින කිව්වේ එයින් හිතන්න පුළුවන්. ඊළඟට ඒ තුල කියලා හිතන්න පුළුවන්. අන්න එහෙම චින්තන මාර්ගය තුනේ අපි කලින් කිව්ව භාෂා ව්‍යවහාරය තුලයි මේ සංසාර ගැටලුව තියෙන්නේ කියලා හැංගිලා. ඉතින් මෙන්න මෙතන හිතා ගන්න පුළුවන්. ඒ විදිහට ඒ පුතු එහි ආදි වශයෙන් දැන් ඒ වගේ ගන්නෙ නැත්නම් ඔන්න එතකොට මෙහිත් නැත එහිත් නැත අර කියපු අන්ත දෙකට නෑ. ඊළඟට මැදක් නෑ. අන්ත දෙක නිසා නෑ මැදක් තියෙන්නේ. නෑ උභය මන්තරේම. එතනම දුකයි කියලා බලන්න. අර කියපු අන්ත දෙකෙමුත් මිදලා නැගත් ස්ථාවරයක් නොගන්න එක. එතන තමයි කච්චානගත සූත්‍රයේ කිව්වේ මේ මගේ ආත්මය කියලා ගන්න නැත්නම් උපදිනේ දුකක්ම උපදී නිර්ධවන්නේ දුකක් නෙමෙයි. එතනම නිවන. අන්න එකයි දුකේ කෙලවරයි කියලා කිව්වේ. අන්න එතකොට මේ සූත්‍රයේ මේ පැතුම් අපට තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම වටිනා සූත්‍රයක් තියෙනවා. ඒත් කෙටි එකක්. උදාන පාළියේම දැන් අරක තියෙන උදාන පාළි ග්‍රන්ථයේ බාහ්‍ය සූත්‍රය තියෙන්නේ. ඒ වගේම උදාන පාළියේ ඉතාම වටිනා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පාටලි ගාමිණී වගේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව නිබ්බාන පටිසංයුත්ත නිවන පිළිබඳ ධර්ම දේශනාවක් සංඝයා වහන්සේලාට දේශනා කරනවා. දිග දේශනාවක් නෑ, හරිම කෙටි. ඒකත් අර වගේම මේ කාලේ දැන් පඬිතුන්ට බීජ ගණිත මේ ප්‍රහේලිකාවක් වගේ කොහොමද දේශනාව ගන්නෙ? මෙහෙම නිශ්චිතස්සේ චලිතං අනිශ්චිතස්සේ චලිතං නැත්ති චලිතය සතිපස්සද්දි පස්සද්දි සති නැති නොහෙති නැති ආසති ආගති ගති නොහෙති ආගති ගති ආසති චුතුපපාතෝ නොහෙති චුතුපපාතය සති මේ විධ න හුරං න උභයමන්ත්‍රේන ඒ සේවන්ත දුක්ඛ අර වගේ යන්නේක. ඒ කොහොමද ඒක මහා පුදුම දේශනාව. මෙන්න මේ පළමුවෙන්ම කියාවු ඇතනේ මේ පින්නතුනේ දැන් හුරුයි නිශ්චිතස්ස චලිතං. නිශ්චිත කියන වචනේ අපි කිව්වනේ ද්වේ නිශ්චිත කතාවෙන්. ඒ කියන්නේ නිශ්චිත කියලා කියන්නේ මොහකට හරි හේතු වෙලෙන්නේ මොකට හරි මොකක් හරි බදාගෙන හරි සීල හරි අපි කියවනේ සාසක දුච්චේද වගේ ඒ විදිහේ ඒ දෘෂ්ටි වලට හේතු වෙලා ඉන්න කෙනාට චලිතයක් තියෙනවා. චලිතයක් තියෙනවා. දැන් හිතාගන්න මොකටද දැන් දීත්‍යයට මොකට හරි හේතු වෙලා ඉන්නව නම් ඒක හෙලෙනකොට තමනුත් හෙලෙනුනේ. ඒකොට ඒ දිංග ඵලමියන් මතු කරලා දෙන බුදුර දානවා. නිසිදස්සක හි චලිත. යම්කට හේතු වෙලා ඉන්න කෙනාටයි චලිතයක් තියෙන්නේ. සැලවීමක් තියෙන්නේ. හේතු වීම කිව්වට කිව්ව දෘෂ්ටි. දෘෂ්ටියකට හේතු වෙනවා. ඊළඟට ඔන්න අනිත් පැත්ත කියනවා. අනිසිතස චලිතං නැති ඒ විදිහේ මාකට හේතු වෙන්නේ නැත්නම් අර කච්චාණගත සූත්‍රයේ කිව්වා වගේ නැදුම් මාකට ඒ විදිහේ හේතු වෙන්නේ නැත්නම් අනිසිතස චලිත එතකොට චලිතයක් නැත්නම් පස්සද්දි කියලා කියන්නේ සංසුන් බවක් ඇත. පස්සද්දිය සති නැති නැති සංසුන් බවක් ඇත්නම් නැති කියන්නේ නැඹුරු වීමක් නැත. ඒකත් ගැඹුරින් අර ගත්තොත් තණ්හාවක් නැඹුරු වීමක් නැත. ඊළඟට කියනවා නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නොහොත්. මම පුදුම තේසනාවක් නේ. නැඹුරු වීමක් ඇති කල්හිනේ යාමක් හායිමක් තියෙන්නේ. නැඹුරු වෙලා තියෙන්නේ කොහාට හරි වැටෙන්නේ. එතකොට නැඹුරු වීමක් නැත්නම් ඒමක් සහ යාමක් නැත. ඔන්න ඊළඟට ඒමක් සහ යාමක් නැත්නම් චුතියක් සහ උත්පත්තියක් පිළිබඳ කතාවකුත් නැත. චුත වීමක් සහ නැවත ඉපදීමක් පිළිබඳ කතාවකුත් නැත. එතකොට චුති උපපාතේ අසති. චුතියක් සහ උත්පත්තියක් නැත්නම් එහෙමනම් මේ විදිහ නහුරන් නෝභයමන්තරේ මෙතනත් නෑ එතනත් නෑ ඒ දෙක මැදත් නෑ මේම දෙකෙහි කෙලවර. අන්න එතෙන්ටත් එන්නේ. ඉතින් අපි කලින් කිව්වනේ භාෂා ව්‍යවහාරයේ තුලයි මේ සංසාර ගැටලුව හිර වෙලා තියෙන්නේ. ඒකත් අපිම හදාගත්තු ගැටලුවක් භාෂාවේ තර්ක ආදී. ඉතින් ඒක ඉක්මවා යන අතක් කාලකයක් ධර්මයේ කියන්නේ මේක නිසයි කියලා හිතා ගන්න ඕනේ. අර කියාපු දෘෂ්ටි අර කියාපු දෙ ඒ කොන් දෙක අල්ලන්නේ නැහැ මැද අල්ලන්නේ. මහා පුදුම ධර්මයක්. එතකොට ඒ විදිහට ඒ ඉක්මනවනම් අන්න එතනම නිවනයි කියන එකයි. ඉතින් ඔන්න ඔය අදහස් ටික දැන් ඕක අපි ඉදිරිපත් කරේ අර කිව්වා වගේ මේ ගාථා දෙකට අටුවාවක් වශයෙන්. දැන් අපි ගාථා දෙකට හිත ආයත් යොමු කරමු. ජාති මරණ සංසාරං යේ භවಂತಿ යේ වදಂತಿ පුනක් පුනං ඉච්ඡා භාවඤ්ඤතා භාවං අන්න අමුතු වචන දෙකක් එතන කියන වැඩි හුරු නැති. මෙසේ බව සහ අන්සේ බව. උපත සහ මරණය කියලා කියන්නේ මෙසේ බව සහ අන්සේ බව. එතකොට උපතත් මරණයත් අතර අමාරු වීමම තමයි මෙසේ බවත් අන්සේ බවත් අතර අමාරු වීම. ටිකක් හිතා බලන්න. එතකොට මෙසේ බව සහ අන්සේ බව. ඉත්ථ භාවං යථා භාවං මේකම තමයි අවිද්‍යාවගේ ගමන. කාගේවත් ගමන නෙවෙයි අවිද්‍යාවගේ ගමන. ඉතින් ඒක නිසා අවිද්‍යාව මහා මෝහයක් ඒ අදිට ඊළඟ ගාථාවේ කිව්වා. ඉතින් මෙන්න මෙතන තියෙන මේ කාරණය මෙතන වැඩිගත් වචන දෙක තමයි ඉත්ථ භාවං යථා භාව. මේක තව මේ පින්නතුන්ට අපි කලින් මහා නිදාන සූත්‍රයේ මෙහෙම විවරණය කරන අවස්ථාවල් මතක ඇති සමහර විට අර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පියවරක් පියවරක් පාසා පටිසමුප්පාදය පිළිබඳ විශේෂයෙන්ම විඥානයත් නාම රූපයත් පිළිබඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වීම කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද විඥානීය මෞකුසට බැහැලා එයින් ගිලිහි ගියොත් නාම රූපයක් ඉක්ත්ත්වයක් සඳහා උපදීද? අන්න එතන ඉක්ත්ත්ව කියන වචනේ තියෙනවා. ඉක්ත්ත්ව කියන්නේ පින්නතුනි ඉත්ථ භාවයමයි. දැන් නානත්ව කියලා කියන්නේ නානා භාවයනේ. මේ පාලි වචන නොදන්න අයට මේ කියන්නේ. ඒකට ඉක්ත්ත්ව කියන්නේ ඉත්ථ භාව කියන්නේ එකයි කියලා හිතාගන්න. දැන් අතන කියාවු ඉක්ත්ත්වය එයින් අපිට යමක් හිතාගන්න පුළුවන්. එතකොට විඥානයත් නාම රූපයක් මෞකුසේ එකතු තියෙන වෙලාවේ තමයි ජීව බලාපොරොත්තු වෙන්න පුළුවන් දරුවේ. විඥානය ගිලිහි ගියොත් අපි ගන්න කියලා තියෙන මස් ගුලියක් එළියට එනවා. එතකොට ඒ දෙක එකට යනවා නම් තමයි අන්න ඊළඟට ලෝකෙට උපන්නාට පස්සේ මෙසේ බවක්. මොකද ඒ උපන්න දරුවා බටපිට බලනකොට සලායජනේ ලෝකෙ ඉපදිලා. එතන තමයි මෙසේ බව. එතකොට මෙසේ බව කියන්නේ උපතයි. අන්සේ බව කියලා කියන්නේ එතන ඉඳලා යන ජරා මරණ ගමන. එතකොට ඉත්ථ භාවං යථා භාව කියන දෙක ඈඳුත්තා. ලෝකයා බැලුවා මරණයෙන් වෙන් කරලා ජාතිය විතරක් තියාගන්න ඒක බෑ කරන්නේ. ඒ දෙක ඈඳුත්තා. එතකොට ඉත්ථ භාවං යථා භාවං කියන්නේ උපතයි. යමක් පිළිබඳව ග්‍රහණය කළ හැටියේ මෙසේ හැටියට මෙයක් හැටියට මෙය දෙයක් හැටියට ගත් හැටි එතන ඉඳලම තමයි වෙනස් වීම තියෙන්නේ. අනිත්‍යතා ආධර්මයට යට වෙලා. ඉත්ථ භාවං යථා භාව කියන්නේ උපතත් මරණයත් කියන දෙකයි. ඒකෙන් හැඟ වෙන්නේ තභාවන් යථාභාවං අවිජ්ජායව සාධති තාර්කිකවෙත් ඒකයි. එතකොට මෙන්න මේ ඉත්ථභාවං යථාභාව තුල තියෙන අදහස දැන් තවදුරටත් අපට ප්‍රකාශ කරන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයෙන් ගත් කිව්වට මේ පින්නතුන් බරක් හැටියට හිතන්න එපා. ඒ තිතාමත්ම වටිනා සූත්‍රයක් නිසා අපි කලින් අවස්ථාවක දේශනා කළ නමුත් මේ මාස්තා මතු කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ සම්බෝධිලාභයෙන් පස්සේ ඒ බෝධි පර්යංකේම ඉඳගෙන උරු වේලාවේ නදී නේරංජරා නදී තෙර සමාධියෙන් වැඩ ඉඳලා සත් දිනකට පසු නැගිටලා ලෝකයේ දිහා බුදු ඇසින් බලාවා ධාරලා මෙන්න මෙහිම ප්‍රකාශ කළා කියන මහ පුදුම උදාන ගාථාව. මහ පුදුම විදිය උදාන ගාථාව ප්‍රබල උදාන ගාථාව. මේ දැක් කියනකොට හත් වශයෙන් බුදුරජාණන් කොයි තරම් සංවේගයක් තියුණාද ලෝකයේ දිහා බලනකොට කියලා හිතනවා. අයන් ලෝකෝ සන්තාප ජාතෝ පස්ස පරිතෝ රෝගං වදති අත්තෝ යේන යේහි මන්ති සතෝ සංහති අනුත. ඒ කියන්නේ ඒක තේරුම ඉස්සෙල්ල කියලා හිතමු. මේ ලෝකයා සන්තාප ජාතෝ සන්තාපයට බැන්නු. බුදුරජාණන් වහන්සේ එතන සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කයි ලෝකයා රාග දේශ මෝහ වලින් නානාවිධ සන්තාපයන්ගෙන් තැවෙනවා පරිදාහයන්ගෙන් දැවෙනවා. ඒ දැකලා මෙන්න මේ ගාථාව ප්‍රකාශ කළේ කියලා සූත්‍රය ගඳාන් වෙන්නේ. එතකොට අන්නේ පළවෙනි කිව්වේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා සන්තාපයටපත් වෙලා සන්තාප ජාතෝ පස්ස පරිේතු ස්පර්ශයට ගැතියලා රෝගං වදති අත්තතෝ රෝගයකටයි ලෙඩ කූඩුවකටයි ආත්මය කියලා කියන්නේ. රෝග ලෙඩ කූඩුව මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේ ලෙඩ කූඩුවකටයි ආත්මය කියලා කියන්නේ. ඒ ලෙඩ කූඩුව ආත්මය හැටියට ගැනීම නිසා මොකද්ද වෙන්නේ කියනකො ඔන්න වටිනා පාපයක් තියෙනවා. යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති ආත්මය. අන්න යේන කියන වචනේ දන්න. යම් යම් දෙකින් මඤ්ඤනා කරද්ද වටිනා වචනයක් එතන. යම් මඤ්ඤනා කියලා කියන්නේ හිතාගනිත්. යම් යම් දෙයක් කින් මඤ්ඤනා කරද්ද කියලා කියන්නේ අර කිව්වා ආත්මය කියලා ගත්තා. මේ උපන්න දරුවා මේ මම ලෝකේ ඉන්නේ කෙනෙක් කියලා ගත්තා. යේන යේනෙහි මඤ්ඤති. ඒ ගත්ත අවස්ථාවෙන් ඉඳලා මත තෝතං හෝති යන්නේ තා. ඒකම අනිත්‍යතා විශේෂ බීජයකට කාවැදිලා ඔන්න වෙනස් වෙන්න පටන් ගන්නවා බලාපොරොත්තු වෙන නැත. ඉතින් ඔන්න යේන යේනෙහි මඤ්ඤති තෝතං හෝති යන්නේ තා තව දුරටත් යනවා. යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති යන්නේ තා. ඊළඟට අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භව පරිතෝ භව මේවා අභිනන්දති. යදා විනන්දති තං භයං ජස්ස භාවිත තං දුක්ඛං භව විපානාය කෝපනිදං බ්‍රහ්මචර්යං කුසී. මහා පුදුමයේ දේශනාවක් එක. අඤ්ඤතා භාවී භව සත්ත්ව ලෝකෝ භව පරිතෝ භව මේවා විනන්දති කියේ තේරුම. මේ වෙන අංශේ භව එහෙම නැත්නම් වෙනස් වෙන ස්වභාවය ඇති මේ භවී අලුනු ඊට ගැති වූ ලෝකයා භවේ නැත. එතකොට භවයේ ස්වභාවය වෙනස් වීමම. නමුත් මේ භවයේ ඇලුණු ලෝකයා භවයට ගැති වූ ලෝකයා භවයේ මේ පතනවා. යදා මේ නන්දති තං භයං ගමක් පිළිබඳව සතුටු වෙනවා නම් ඒ භයක් අන්තරාවක්. යදා මේ නන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං ගමකට පිය වෙනවද ඒ දුක. මොකටද පිය වෙන්නේ? භවය ගැන සතුටු වෙනවා නමුත් භවය වෙනස් වීමට කැමති නැහැ. ඒකට බය. එතකොට ඔන්න දැන් හිත සලකා ගන්න. එතකොට භවයේ ස්වභාවයම වෙනස් වීමමයි. නමුත් ලෝකයා භවය පතන වෙනස් වීමට කැමති නැහැ. ඒක නිසා දුකටපත් වෙනවා බකොච්චර වටිනා කීමනද? යස්ස භාවිත තන් දුක්ඛං. ඊළාට ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන තමන් ඉදිරිපත් කරන ලෝකෙ ඉදිරිපත් යන්නේ විවරණේ භව විපහාය කෝපනිදම් බ්‍රහ්මචර්යං උස්සති. මේ බ්‍රහ්ම සාසන බ්‍රහ්මචර්යාවේ පරමාර්ථය භව විපහාණය භව ප්‍රහාණය. කියලා ඊළඟට මේ දේශනාව අවදිදී කෙටියෙන් සඳහන් කරත් කීමම කියන්නේ යම් තාක් මේ ලෝකයා ලෝකයේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණී භවයෙන් භවයෙන් භවය උපකාර කරගෙන භවයෙන් මිදීමට තත් කරා නම් ඒ අය භවයෙන් මිදුන්නේ නැහැ. මේ කියන්නේ ශාසිත දෘෂ්ටිය. යම් තාක් ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණී විභවයෙන් මේ භවයෙන් මිදීමටද විභව කියලා කියන්නේ උච්චේ දෘෂ්ටිය. උච්චේ දෘෂ්ටිය මගින් මේ භවයෙන් මිදෙන්න පැතුණා නම් ඒකත් හරියන්නේ නැහැ කියලා අහිනාට කියන අවසාන වශයෙන් කියනවා. උපදී කියන උපාදාන අතහැරි අවස්ථාවේ භවයෙන් මිදෙන්න කියලා. ඔහොම දෙයක් කිව්වා. ඔන්න එතකොට හිතාගන්න මේකෙන් අමුතු වචනයකුත් මතු වුණා. මඤ්ඤති කියන එක අපි කලින් කිව්වා කලින් අවස්ථාවේ මේ පින්වන්ත කියලා කියනවා. සිතා ගැනීම සිතාලුව දැන් කියන්නේ සිතලුවක් කියලා සිතාලුව කියලා කියන්නේ හිතාගත්තු දෙයක් කියලා. එතකොට ඒ අවිද්‍යාව නිසා ලෝකයා හිතා ගන්නවා ලෝකෙට අර උපන්න දරුවා හිතා ගන්නවා මමත් පුද්ද මමත් මිනිහෙක් කියලා මමත් මිනිහෙකුයි පොඩි එකෙක් කියලා. දරුවෙක් කියලා අමල තාත්තල දරුවෙක් කියලා හිතා ගන්නවා. මේ නාම රූප විඥාන දෙක එකතු වුණ තැන ඊනාට හිතා ගන්නවා. හිතාගෙන ඊට පස්සේ ඉතින් කැමති වුණත් නැතත් වැඩිීමේ කියලා හිතන්නේ ජරාවයි. ජාති ජරා මරණ කියන එකක් ආයේ වැඩිීමක් ගැන කියන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. උපතේ ඉඳලාම උපන් කෙස් ඉඳලාම වෙනස් වෙනවා. එතකොට ජාති ඉඳලාම තියෙන ජරා මරණ. මෙන්න මේ දෙක තුල තෙරපිලා ඉන්නේ. මේ දෙක තුල මේ දෙවතාවු තුන මේ දෙක තුල ලෝකයේ අහිල වෙලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේකම තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ කීවේ. මේ දුක්ඛ කියන වචනේ කෙටි වචනෙට නානාවිද නිරුක්ති ඒ උගතුන් දෙනවා. අපිත් අපේ පොඩි තරමින් අර නිවන දේශනාවල යම්කිසි නිරුක්තියක් දුන්නා. දුක් කියලා කියන්නේ දුකසේ. ක කියලා කියන්නේ දරාසිති. එතකොට දුක් කියන්නේ දුකසේ දරා සිටිනවා. දුක්ඛ කියන්නේ දුකසේ නමුත් දරා සිටිනවා. දරා සිටින නමුත් දුකයි. දුකසේ නමුත් දරා සිටිනවා. දරා සිටින නමුත් දුකයි. අපි මේක තේරුම් කරන්න දැන් මේ පින්වතුන්ට පොඩි උපමාවක් කිව්වොත් අපි ඉස්සලා අවස්ථාවක ඔය සර්ප චක්‍රය පිළිබඳව උපමාවක් කිව්වා. ඒ කියන්නේ ඒක ඇත්ත වශයෙන් කියනවා නම් අපි කුඩා අවදියේදී පුවත්පතක දැක්ක කාටුනියක් උපකාරගෙන ඒ අදහස අපි ඉදිරිපත් කළේ. ඒ කාටුනේ තියෙනවා හිතාගන්න මේ පින්වතුන් කවුළු තුනක්. එහෙම නැත්නම් කොටු තුනක්. ඒ පළවෙනි කොටුවේ තියෙනවා සර්පයෝ දෙන්නෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. අපි කියමු නයායි පොළඟයි කියලා. පොර නයාගේ කටේ පොළඟගේ වර්ගය. පොළඟගේ කටේ නයාගේ වර්ගය. ඔන්න පළවෙනි කවුළුව. දෙවෙනි කවුළුවේ මේ අර ඒ චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම. දෙවෙනි කවුළුවේ තියෙනවා නයා භාගයක් ගිලගෙන පොණක භාගයක් ගිලගෙන නා දැන් තියෙන සර්ප චක්‍රය කවුම තුන්වෙනි කවුලුවේ මොකද්ද තියෙන්නේ? මේ කලින් අවස්ථාවක අපි පළවෙනි දේශනාව මේ පිනකට හිතන්න අර අජිග්ගේ සුමිතියේ දාන් ඇදෙල්ලගෙන කියනකොට හිතුවාගේ මේ පිනත් හිත වෙදලා බලන්න තුන්වෙනි කවුලුවේ මොකද්ද තියෙන්නේ? අපි කියමු නයා පොණක ගිල ගත්තොත් පොණක පේන්නේ නැහැ. පොණක නයා ගිල ගත්තොත් නයා පේන්නේ නැහැ. ඒක නිසා තුන්වෙනි කවුළුවේ තියෙන්නේ ශූන්‍යතාව. ශූන්‍ය හිස් බවක් පෙන්වන්නේ ඉරි කැලි ටික. නමුත් ඕක සිදුවිය හැකි දෙයක්ද? තර්කයෙන් විතරයි ඒක කියන්නේ. තර්කයෙන් හිතන දෙයක් නම් ඒක සිද්ධ වෙන්නේ නැහැනේ. අන්නේ ලෝකෙත් ඇත්තේ තියෙන්නේ අර මැද අර කියාපු සර්ප චක්‍රයම හිර වෙලා. ඒකයි අපි කිව්වේ දුක්ඛ. දුකසේ නමුත් දරා සිටිනවා. නයා දුකසේ නමුත් දරා සිටිනවා. කරගන්න බෑ කියලා ගන්න ගිහිල්ලා ඉවර කරගන්න. අරියා පොණකටත් එහෙම දෙක දුරක හේන දුකසේ නමුත් දරාගෙන දරාගෙන නමුත් දුක. ඉතින් මෙන්න මේකම තමයි මේ පින්නතුන්ට හිතා ගන්න කියන්නේ. දැන් මේ පින්නතුන් ඔය දැන් අයවැය ගැන කතා කරනනේ. ඒ වගේම කෙලගැනීමක් තමයි. ඒක රාජ්‍ය මට්ටමින් ගත්තත්, ගෙදර දොරේ මට්ටමින් ගත්තොත් ඔය දෙගොල්ල අතර සාමි භාර්යාවන් අතර මේ නොයෙකුත් කලකෝලහල ඇති වෙන්නේ. මොකද හේතුව? ආදායම වියදම කියලා ගන්න උත්සාහ කරනවා. වියදම ආදායම කියලා ගන්න උත්සාහ කරනවා. ඊළඟට හිතන්න ආර්ථිකය ගැන, ඔය උද්ධමන ආදිය ගැන, සැපයුමයි ඉල්ලුමයි ඒත් අර වගේ සර්ප චක්‍රයක්. ඊළඟට සමාජයේ ඔය නොයෙකුත් ආයතන ගැන හිතන්න. යුතුකම් අයිතිවාදිකම් කියලා ගන්න බලනවා. අයිතිවාදිකම් යුතුකම් කියලා. ඉතින් වැඩ වර්ජන. ඉතින් ආර්ථික උද්ධමන වේම ඔයක. ඊළඟට අපේ ආශ්වාස ප්‍රශ්වාස ගැන හිතන්න. එතනක් කියලා වෙලා. ලේ ධාවනය කියන නොයෙකුත් ආකාරය. හැම පැත්තෙන්ම හිරවීමක් තියෙන්නේ. එතකොට අන්න එතනමයි දුක. එතනමයි දුක. ඉතින් ඔන්න ඔය දුක, ඔය තත්ත්වය ලෝකය අවබෝධ කරගන්නේ නැහැ. නමුත් අර භවය පතනවා. උපත පතනවා මරණයට කැමති නැහැ. ඉතින් ඔන්න ඒ මරණයට කැමති නැති කතාන්තරය කියනකොට අපි තවත් පොඩි උපමාවක් කියමු. දැන් මේ පිනදුන්ට මේ කොයිතරම් ගැඹුරු දේවල් කිව්වත් සමහර විට උපමාව තුනින් තේරුම් ගන්න පුළුවන්. මේ වෙලාවේ අපි කියමු ඔය ගමේ ගොඩේ උපමාවක් කියමු. නිතර කසිප්පු බොන සියදෝරි සප්පු හදිසිය මල. සාමාන්‍යයෙන් හදිසි මරණයක් වුණාම හදිසි මරණ පරීක්ෂණයක් තියෙනවා. නමුත් නිල වශයෙන් හදිසි පරීක්ෂණය පැවැත්වෙන කලින් එක එක්කෙනා තම තමන්ගේ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන සිල්ලක් ගමේ ගොඩේ තියෙනවා. අපි ඉස්සෙල්ලම තමයි හාමුදුරන්ගෙන් අහමු සියදෝරිස්ගේ මරණයට හේතුව. හාමුදුරුවෝ කියාවේ සියදෝරිස් දායක මහත්මයා මළේ පස්වෙනි ශික්ෂාපදිය රැක්කේ නැති නිසා. ඊළඟට විදුහල්පතිතුමාගෙන් අහමු මේ මිනිසයා මළේ නූගත් කම නැසයි කියලා. මන්ත්‍රීතුමාගෙන් අහමු. මන්ත්‍රීතුමා කියාවේ මේ සියදෝරිස් ඡන්දදායක මහත්මයා මේ දුප්පත් කම නිසා මෙරි නෙවනාවේ අඳලඟ හිටි සියදෝරිස්ගේ භාර්යාවගෙන් අහමු. කියාවි හුස්ම ගන්න බැරි වෙනස. ඊළඟට නමුත් මරණ පරීක්ෂක මොකද්ද කියන්නේ? අධික ලෙස මත්පැන් බීම නිසා ඇති වුණ යම්කිසි රෝගයක් නිසා නතුණා. මේ ඔක්කොම අර්ධසත්‍ය. බුදුරජාණන් වහන්සේගෙන් අහුවා කියන්නේ සියදෝරිස් මළේ උපන් නිසා. අර ඔක්කොම සියදෝරිස්ට මරණයෙන් නිදහස් වෙන්න කාරණා විතරයි නියම හේතුව උපන් එකයි. සියදෝරිස් උපන් නිසා මරණය. මේ පින්තුන් hina වුණාට මොකද? ඕක කෙනෙක් අහන්න පුළුවන්. ඕක අපිට කියන්න දෙයක්ද? අපි දන්නවනේ. නමුත් ඕකමයි කියන්න තියෙන්නේ ලෝකයාට. ඕකමයි දන්නේ නැත්තේ. ඒකමයි අර මේ පින්තුන් මතක් කරගන්න මහා ප්‍රධාන සූත්‍රයේ විපස්සී බෝසතාණන් වහන්සේ. දැන් අපි පටිච්චසමුප්පාදය ගැන විග්‍රහ කරන්න යනකොට පටන් ගන්න මුලින්නේ අවිද්‍යා පත්‍ය සංකාර ලංකාර පත්‍ය විඥාන අපිට දැන් දීසි. නමුත් මේ බුදු කෙනෙක් ඒක පහල ඒ මහා පුදුම සත්‍ය මතු කරගත්තේ කොහොමද? යෝනිසෝ මනසිකාර කියලා කියන පින්තුනි. යම හට ගන්න තැනට යොමු කරලා මෙනෙහි කිරීමේ දෙදෙමල්. ඒක නිසා ඒ බුදුරජාන් වහන්සේලා අපේ බුදුරජාන් වහන්සේත් ඒ විපස්සී බුදුරජාන් වහන්සේත් පටිච්චසමුප්පාද හෙලි කරගත්තේ කොහොමද? ජරා මරණයේ ඉඳලා. ජරා මරණය මේක කලින් අපි කියලා තියෙනවා. මේ විදිහට උන්වහන්සේ තමන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. කිම්මිනකෝසති ජරා මරණං හොති කිම්පච්චා ජරා මරණං. කුමක් ඇති කල්ලිද ජරා මරණය වෙන්නේ කුමක ප්‍රත්‍යක් කරගෙන? නිලට ජාතියකෝසති ජරා මරණං හොති ජාතිය ජාතිපච්චා ජරා මරණං. උපත ඇති කල්හි ජරා මරණං. අන්න බලන්න මේක හිනාවෙන දෙයක් නෙවෙයි. එතෙක් මේ ලෝකයේ තේරුම් ගත්තේ නෑ ඒක. ඒ වෙනුවට වෙන අර නිදහසට කාරණා පෙන්නුම් කරනවා. ඉතින් ජරා මරණයට හේතුව බුදු කෙනෙක් කියන්නේ මොකද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හේතු ඇත්ත වශයෙන් හේතු ප්‍රත්‍ය හුඟක් තියන්න පුළුවන් ගමකට. නමුත් බුදුවරු මතු කරගන්න යෝනිසෝ මනසිකාරයෙන් මූලිකම හේතුව මොකද? මේක මේ දුක නැති කර ගැනීම සඳහා ඉන්න කරන්නේ. අරගොල්ල දුක නැති කර ගැනීමට නොවෙන්නේ. පන්සිල් රැක්කත් නැතත් මත්පැන් බිව්වත් නැතත් සියදෝරිස් මැරෙනවා. උගත් වුණත් නුගත් වුණත් සියදෝරිස් මැරෙනවා. පොහොසත් වුණත් දුප්පත් වුණත් සියදෝරිස් මැරෙනවා. හුස්ම හිර කරගත්තත් හිර හුස්ම දැම්මත් වෙන අර රෝගේ නැත්නම් වෙන රෝගෙන් හැරෙනවා. නමුත් උපත නැති කරගත්තොත් සියදෝරිස් මැරෙනවා. ඉතින් ඊළඟට ඒ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ තව ටිකක් මතක් කරගන්න අර කී කියා උපටි සම්පාද දැන් අර්ථවත් කරගන්න පුළුවන්. මොකද මේ යෝනිසෝ මනසිකාරය අද කෙලවරින් ගල ගන්න. ඊළඟට බුදුරජාණන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා කිමිනකෝ සති ජාති හොති කිම් පච්චා ජාති. එතකොට ඊළඟට කියනවා භවය කෝපන ජාති හොති. අපි සිංහලෙන් කියමු. එතකොට හිතා ගන්න උපතට ප්‍රත්‍ය භවය නම් වූ පැවැත්ම. පැවැත්මට හේතුව උපාදානය. අල්ලගත්ත තැන පැවැත්මක්. ඊළඟට උපාදානයට හේතුව තණ්හාව. තණ්හාව නිසා අල්ලගන්නේ. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනාවක් නිසා තණ්හාව තියෙන. වේදනාවට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයක් ඇති තැන වේදනාවක් තියෙනවා. ස්පර්ශයට හේතුව සලායතන ආයතන හත් වෙන නිසා ස්පර්ශ ආයතන හත් වෙන නිසා ස්පර්ශ කරනවා. සලායතනට හේතුව නාම රූපයයි. ඔන්න ගැඹුරු තැනට ආවා. ඊළඟට නාම ඒව අපි කලින් ප්‍රකාශ කරලා තියෙනවා. නාම රූපයට හේතුව විඥානයයි. ආපහු තරකවිල වෙන බව නිසා තමයි නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං. ඔන්න අඤ්ඤමඤ්ඤපත්‍යතාවෙන් නතරවිල තමයි නැවතුනේ. එනමුත් ඒ අඤ්ඤමඤ්ඤපත්‍යතාව තේරුම් නොගැනීමමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙන ක්‍රියාදාමයම තමයි සංස්කාර. ඒක අපි නොයෙකුත් ඔය ධාන්‍ය දිලිවලින් වෙනුතුත් උපමා වලින් පෙන්වුවේ ඕක. ඔය ඒ නාන ආයුධ උපමා වලින් අර දෙපිලක් බෙදিলা කරන ඒ මුලාව. ඊළඟට නාසිසස්ගේ ඒ ප්‍රේම ජවනිකාව ආත්ම ස්නේහය තුලින් ඔය හැම එකකින්ම පෙන්වන්නේ අනාරතන. එතකොට අන්තිමට අහුණු බුදුරජාණන් වහන්සේ රහස පරිසම්පාද ධර්ම ඒ දක්වා උපකාර වුණේ අර කියාපු යෝනිසෝ මනසිකාරය. ඔන්න එතකොට මෙන්න මේ ආසෙන් හිතාගන්න මේ ගැඹුරු කියලා හිතන සලකන මේ සූත්‍ර දේශනා තුල තියෙනවා පටිච්චසමුප්පාදයේ මැදුම් මඟක් බව හෙළිවෙන. ඒ වශයෙන්ම ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙන්න මේ ටික තේරුම් නොගැනීම නිසා තමයි බොහෝ දෙනාට ඔය නිවාණය පිළිබඳ එහෙම නැත්නම් මේ භව නිරෝධය නිවණේ කියන එකවත් තේරුම් ගන්න බැරි මේ ධර්මයේ සමහර වටිනා ගැඹුරු දේශනා නොතකා හැරී තව ඉදිරියට ওই විදිහට අපිට මතු කර ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේකෙන් කල්පනා කරගන්න. ඒ වගේම මේ මඤ්ඤණා ගැන කියාපු කෙනා මඤ්ඤණා ගැන කියුවානේ. මඤ්ඤණා කියලා කියන්නේ සිතා ගැනීම. මේ වචන ගැන යමක් මතු කර ගැනීමටත් ඓත්තභාව අඤ්ඤතභාව ගැන තව පැහැදිලි කර ගැනීමටත් අපි තව පොඩි දේශනාවක් ගනිමු ඉදිරියට. ඒකෙදි දැන් අපි කියුවානේ මඤ්ඤණා කියන්නේ සිතා ගැනීමක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන හැටියට අපි ඉන්නේ හිතෙන්ම මවාගත්තු හිරගෙක. හිතෙන්ම මවාගත්තු හිරගෙක. ඒ බව පෙන්වුම් කරන්න බුදුරජාණන් වහන්සේ මහා පුදුම දේශනාවක් දේශනා කරනවා. සංයුත්සගේ වේපතිස්ති අසුකේන්ද්‍රය පිළිබඳ පුදුම දේශනාවක්. මේ උපමා කතාවක්. නමුත් ඒක තුල ගැඹුරු දෙයක් සඳහන් වෙන සංඝයාමන්තර ප්‍රකාශ කරන ඇත්ත සිද්ධියක් හැටියට තමයි ප්‍රකාශ කරන. ඉතර අහලා තියෙනෝනේ සුරාසුරු යුද්ධය ගැන. දෙවියනුත් මෙහෙමයි තියෙන්නේ කියන සලකා ගන්න. සූත්‍ර දේශනාවල විතර සඳහන් වෙන සුරාසුර යුද්ධයක් ගැන. දෙවියනුත් අසුරනුත් අතර යුද්ධයක්. දැන් මෙතන කියවෙන හැටියට සුරාසුර යුද්ධයේදී අසුරයින් පරිදුනා දිවයින් දිනුව දෙවියන් දිනුවා. එතකොට අසුරේන්ද්‍රයා වන වේපචිත්ති කියන අසුරේන්ද්‍රයාව මේ දෙවියන් පංචවිධ බන්ධනකින් බැඳයි කියලා කියනවා. අත් දෙකයි පා දෙකයි දෙල්ලයි බැඳලා සුදම්මා දේව සභාවට ගෙන ඇව සක්‍රිය ඉදිරියට ගෙන ඇවහම ඔන්න ඊළඟට කියන කාරණයක් තියෙනවා. බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බන්ධනේ මහා අමුතු බන්ධනයක්. කොයිද හැටියද කියතොත් යම් වෙලාවක වේපචිත්ති අසුරේන්ද්‍රයා හිතුවොත් දෙවියන් ධාර්මිකයි අසුරයින් අධාර්මිකයි මම දිවි ලෝකෙම ඉන්නවා අවුතින් දිවි ලෝකෙම ඉන්නවා කියලා හිතුව හැටියට අර පංචවිධ බන්ධනේ නිදිලා දිව්‍ය සම්පති ඒ අසුරේන්ද්‍රයා නිදිලා. නමුත් යම් වෙලාවක හිතුවොත් දෙවියන් අධාර්මිකයි අසුරයින් ධාර්මිකයි මම යන්න ඕන ආයි අසුර ලෝකයට කියලා හිතුවොත් එතකොට ආයිමත් අර පංචවිධ බන්ධනේ බැඳෙනවා. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ එයින් පෙන්වු කරන්නේ මොකද්ද? මේ බන්ධනය හිතෙන්ම ඇති වෙන එක. එහෙම කියලා අවසානයේ කරන්නේ කොහොම? ඒවං සුකුමං කෝබික්කවේ වේපචිත්ති බන්ධන. තතෝ සුකුමතරං මාර බන්ධන. වේපචිත්තිත් මේ කියපු පංචවිධ බන්ධන ඉතාම සියුම් දෙයක්. හිත හා සම්බන්ධ දෙයක්. ඊටත් වඩා සියුම් මාර බන්ධන. ඊළඟට ප්‍රකාශ කරන වටිනා කියමන. මඤ්ඤමානෝ බික්කවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤනා කිරීම තුලින් මාරයට බැඳෙනවා. මාරයගේ බැම්මට අහු වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤනා නොකිරීම තුලින් මාරයගෙන් මිදෙනවා. ඔන්න ඊළඟට ලෝක බුදුරජාණන් ප්‍රකාශ කරන මොනවද මේ මඤ්ඤිත කියලා කියන්නේ. ඔය දැන් මෙතෙන් කියාපු වචනේ ඔන එකට නිදර්ශන දක්වනවා. මහ පුදුමයි දේශනාව. අස්මීති බික්කවේ මඤ්ඤිත මේතා. අය මහමස්මීති මඤ්ඤිත මේතා. භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. නභවිෂ්‍යanti මඤ්ඤිත මේතා. රූපී භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. අරූපී භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. සංඤී භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. අසංඤී භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. නිව සංඤී නා සංඤී භවිෂ්‍යanti මඤ්ඤිත මේතා. මඤ්ඤිතං බික්කවේ ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලං. අනේ විදිහට ඒ නවයක් එතන කියනවා මඤ්ඤිත. ඕනේ දැන් තේරුම් ගන්න. අස්මීති බික්කවේ මඤ්ඤිත නිතං. පළමුවෙනිම මඤ්ඤිතේ මොකද්ද? වෙමි කියන. හරි පුදුමයි. වෙමි කියලා අපි දැන් වෙමි කියන එක අපිට නොදැක පුළුවන් දෙයක් ආකර්ණේ. නමුත් වෙමි කියන එකම බුදුහාමුදුරු පෙන්වන කොන සිතලුවා හිතාගැනීමක් පමණයි. වෙමි කියන එකම හිතාගැනීමක් පමණයි. එතකොට ඊළඟට අයං අහං අස්මි. වෙමි කියලා මදිනේ. මේක මම වෙමි. මෙය මම වෙමි. ඒක උපාදාන ස්කන්ධින් එකක් අරගෙන රූප මම රූපය වෙමි. මම වේදනා වෙමි. ඒකත් මඤ්ඤිතයක් පමණයි. ඔන්න බලන්න ඊළඟට කියන්නේ. එතකොට මේ වෙමි කියන එකත් මඤ්ඤිතයක්. මේ මම වෙමි කියන එකත් මඤ්ඤිතයක්. ඊළඟට එපමණක් නෙවෙයි භවිෂ්‍යන්ති මම අනාගතේ වෙන්නේ කියන එක ඒකත් මඤ්ඤිතයක්. නොවන්නේ කියන එකත් මඤ්ඤිතයක්. රූපේ වන්නේ කියන එකත් මඤ්ඤිතයක්. ඔය රූප ලෝක දැන් හිතලා බලනවා බ්‍රහ්මියත් ඔක්කොම අහුවෙලා මේකට. බ්‍රහ්ම අරූප අරූප ලෝක ඔක්කොම ඉවරයි. රූපී භවිෂ්‍යන්ති මම රූපී රූප ඒ රූප ලෝකවල බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ. ඒකත් මඤ්ඤිතයක්. අරූපී භවිෂ්‍යන්ති ඒකත් මඤ්ඤිතයක්. සංඤී භවිත සංඥාව ඇත්තෙක් වන්නේ කියන ඒකත් භවිෂ්‍යන්ති. අසංඤී වෙන එකත් ඒකත් මඤ්ඤිතයක්. මේව සංඤී නාසංඤී භව සංඥාවක් නැති නිසා සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති අපි කිව්වා අර සීසෝ පැදිලි ඒකත් මඤ්ඤිතයක්. ඔන්න භව මුළු මහත් භවයම මඤ්ඤිතය උඩ තියෙන බව පෙන්වන කළා. පිටුලදාස්ත කරනවා මඤ්ඤිතං පික්ක දණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලෝ මඤ්ඤිතේ ගඩක් රෝගයක් උඩක්. ඒක නිසා සංඝයාවන්තයට ඒ තස්මාති යිතේ අමඤ්ඤිතමනින කේත සාවිහරිස්සාමති ඒවං යෝජිතව. එම නිසා මහණෙනි මඤ්ඤණාවෙන් තොර සිතකින් වාසය කරන්නම් කියන ඒ ශික්ෂණය තබා ගන්න. ඒ ශික්ෂණය ඇති කරගන්න. අන්නේ වේපතිත් බැඳෙන කතාව තුනෙන් අපිට පේනවා. ඒ ලෝකයේනේ ඒක අපි කිව්වා භාෂා විවහාර තුළ මේ මෝහය පුදුම විදිහට ගැබ්බිලා තියෙනවා. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකයි බුදුරජාණන්සේක විවහාර කරනවා ග්‍රහණය නොකොට. දැන් අර එදා අපි කියන්නේ නැති මේ තුනෙන් මතකයි ආදීසුලි කතාව කියනකොට අර තැන මේ තැන කතාව මතක නේද? එතකොට මේ තැන කතාවත් එක්කම අනිකක් තමයි අපි කිව්වනේ අර පුරුෂ තුන උත්තම පුරුෂයා මම උත්තම පුරුෂයා ඉස්සරහින් ඉන්න එක මධ්‍යම පුරුෂයා අර එහායින් ඉන්න එක ප්‍රථම පුරුෂයා ඔය ව්‍යාකරණේ දැන් හිතලා බලන්න. එතකොට ඒකට අදාළ ක්‍රියාපද තමයි වෙමි වෙහි ඔය දෙක තියෙනවා වෙහි කියලා කියන්නේ මධ්‍යම ප්‍රදා වෙයි වෙමි වෙහි වෙයි ඒ ඔක්කොම ඉවරයි. එතකොට ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේට අනුව මේවා මන්විත පමණයි. නමුත් අපිට මේවා භාවිතා කරන්න වෙනවා. අන්න එතනයි කිව්වේ මේ අර භාෂාවත් තර්කයක් තුළ ලෝකය හිරවිලා ඉන්නවා. අත්තක්කාවච ධර්මයක් බුදුරජාණන් ඉදිරිපත් කරේ අන්න අර කියාපු පටිච්ච සංස්පාද ධර්මය නැමැති මැදුම් මගින්. ඒක අපි කිව්වා අර මැජික් කියතල උපමාවත් ආයෙත් මතක් කරගන්න. ඒකත් මේ නදන් ආයත කියමු. ඒක මේ ඒක පොතක පතකෙන එකක් නෙමෙයි. අපි මේ පුංචි අත්දැකීම් තුලින් පොඩි කාලේ දැකපු සිද්ධියක් ආසෙන් දැන් මම මේ ලෝකේ පුරා ගිහින්නේ නැහැ. මට ඔය යන්තම් ඔය දැකපු ආසත් ආසෙන් තමයි මම මේ කියන උපමා ආර සර්ප චක්‍රය වගේ. ඉතින් මෙතෙන් දිතර ඒ කාලේ මම දැක්ක මතකයි පොඩි කාලේ. තාපු ඉස්සරහින් යනකොට අපිත් ඔය නැවතිලා බැලුවා මොකද මේ කේතලකින් වතුර වැක් එනවා. මේ වාදනයකට වාදනේ පිරෙන්නේ නැහැ වතුර හිස්සෙන්නේ නැහැ. පස්සේ ඉතින් දන්නේ අර වතුර යනල ඒක තුලින් ගාලාව තුලින් මොකද්ද නලයක් යනවා. මේ ලෝකෙත් නැති කේතලයක් විදියට සමුදියෝ සමුදියෝ නිරන්තරයෙන් හට ගැනීම කට ගැනීමක් තියෙනවා. නිරන්තරයෙන් නිරෝධෝ නිරෝධෝ නිරුද්ධ වීමක් තියෙනවා. නමුත් ඒක නිරෝධ පක්ෂය අමතක කළා සමුදේ පක්ෂය මතු කරගෙන මේ පෘථග්ජන ලෝකයා සක්කාය දිට්ඨිය හෙල්පගෙන ඉන්නවා. සක්කාය දිට්ඨි කියන වචනේ ඒක නිරුක්තියක් විසල බලන්න. සක්කාය දිට්ඨි සක් කියන්නේ ඇත. එතකොට කාය කියන්නේ සමූහය. මුළු සමූහයම ඇත. මුළු සමූහයම ඇත කියලා ගත්ත නිසානේ අපි මේ අපේ අනන්‍යතාව නැති අනන්‍යතාවක් ඔප්පු කරන්න ආණ්ඩුවට ඔප්පු කරන්න ඔය දන්නුනේ හරි කියන්න ඕනේ. ඔය ඓඩෙන්ටි කාඩ් කියලා එහෙම තියාගෙන මේ හැඳුනුම්පත්. නමුත් මොන අනන්‍යතාවකද? හැම එකක්ම අනන්‍යතාභාවී නම් ලෝකයේ අනන්‍යතාවයි ඕක එහෙම කියන්න යන්න ඕනේ නෑ ආණ්ඩුවට. නමුත් අනන්‍යතාභාවී භවගතෝති. අනන්‍යතාභාවය අමතක කරලා අපි අනන්‍යතාව මතු කරගෙන තමයි මේ මගේ රූපයයි කියලා. මේ තියෙන රූපේ පමණක් නේ කුඩාව දේවා විවාහ වෙන අවස්ථාවේ වායගත් ලස්සන රූප මගේ කියලා ගන්නවා. ඔන්න එතනම හිතාගන්න පුළුවන් මේක. ඉතින් අන්නේ වෙමි කියලා ස්ථාවරය තුල අර ඝන සංඥාව අපි කියලා කිව්වේ ඔක ඝන සංඥාව කියලා කිව්වෙත් ඒක. මේක ලෝකේ ආමතක කරනවා. මේක නිරන්තරයෙන් නැතිවීමක් සහ නිරන්තරයෙන් නැතිවීමක් තියෙන එක. ඒක මේ ව්‍යවහාරයට අල්ලගන්න බෑ. දඟ ගලයි කියනකොට ගැලීමක් විතරයි. නමුත් අපි ඒක ටිකක් කියලා ව්‍යවහාර කරාට පස්සේ නමක් දුන්නට පස්සේ මොන ගඟද ගින් ගඟද කැලණි ගඟද කියලා ඊට පස්සේ ඉතින් ගඟ ගලනවා වගේම තමයි අපිත් අපේ මෝහාන්තකාරී අපි ගැලලා ඉන්නේ. අන්න ඒකට බුදුරජාණන්සේ ටිකක් අතු කරේ මේ ටික මේ අපේ සමහර මේ අතු මම කියන්න නරකයි. නමුත් අපේ අටුවාචාරින් මහසයට අහුනුවත් ඇතැම් බෞද්ධ නිකායවල මේක මතු කරලා දීලා තියෙනවා. මේ අන්ත දෙකෙන් මිදුණු මැදින් මඟ පටිච්චසමුප්පාදයේ බව යම් යම් අන්‍ය බෞද්ධ එම බෞද්ධම දර්ශනවල ඒවයි කියන හැම එකක්ම පිළිගන්නව නොවේ. ඇතැම් බෞද්ධ දර්ශනවල ඒ ටික මතු කරලා දීලා තියෙනවා. මෙන්න මේ එකට ශූන්‍යතාව කියලා සමහර පාවිච්චි කරනවා. නමුත් අතන අර කාරණේ තියෙන්නේ අර නිරන්තරයෙන් ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් තිබෙන එක වචනයට අහුවෙන්නේ නැහැ. මොකද තර්කය නම් දෙක එක ඇත එක නැත. එක ඇත එක නැත. එහෙමත් නැත්නම් චතුස්කෝටි කියලා එකක් හදාගෙන තියෙනවා. ඇති සහ අත්ථිනත්ති කියන ඒ දෙක තුලම තමයි අන්තිමට හතර දක්වා යන්නේ. ඇත්තේ ඇත නැත්තේ නැත ඔය ආදියට හදාගෙන. නමුත් හැම එකක්ම තියෙන අන්න ඇති නැති කියන ද්වේතාව තුල. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අන්න අර ලෝකයේ යන්ත්‍රයෙන් වෙනස් වීම මතු කළ දෙන සමුදය සමුදය නිරෝධෝ නිරෝධෝ කියන ඒ ටික මතු කළ දෙන ලෝකය. අන්න එතකොට ඊළඟට අපි තව ටිකක් හිතලා බලමු මේ අස්මි කියන එක. එතකොට අපි මේ අපිම හිතාගත් විදිහද මොකද මේකට හේතුව? ඒකත් හෙළි වෙන වටනා සූත්‍රයක් තියෙනවා. අපි මේක ගන්න මේ වෙනකන් සමහර විට කියන්නේ නැති වටනා සූත්‍රයක් කියන්නේ මෙහෙමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක උන්වහන්සේගේ ඇසුරු කරන සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා මේ ඇවැත්නි මේ අපි මහනුවර ළඟදී අපිට මේ පුණ්‍ය මන්තානිපුත් ස්වාමීන් වහන්සේ ගුණක් උපකාර වුණා. මට මේ පුණ්‍ය මන්තානිපුත් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අනුශාසනා කළා. කොහොමද? ආනන්ද එහෙම කියලා කියනවා. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඔන්න ප්‍රධාන වචන. අස්මි කියන හැඟීම ඇති වෙන්නේ උපාදානයක් නිසායි. උපාදාය කියලා කියන්නේ පින්නතුනේ උපාදාන කර ගැනීම. ඒකට යමක් අල්ලා ගැනීම තුලිනුයි එහෙම කියමු. යමක් අල්ලා ගැනීම තුලිනුයි වීමි කියන හැඟීමක් එන්නේ. නො අනුපාදාය අල්ලා නොගැනීමක් තුලිනුයි. ඒකට හේතුප්‍රත්‍ය තුලිනුයි අස්මි කියන එක. ඉබේ නෙවෙයි අස්මි කියන එක ඇති වෙන්නේ හේතුප්‍රත්‍ය. මොකද හේතුප්‍රත්‍ය? උපාදාන. ඒකට උපාදාය අස්මීති හොතේ නො අනුපාදාය. උපාදාය අස්මීතියෝ කියන ඔන්න මේ පුණ්‍ය මන්තානි පුත් සානාධිගේ වචන ආනන්ද සානාධිත් නැවත උච්චාරණය කරන්නේ. කුමක් අල්ලාගෙනද? රූපාපාදාය. දැන් ඉතින් ඉතලා තාන රූප අල්ලගැනීමේ රූපයක් අල්ලගත්තු තැනයි වෙමි කියන එක තියෙන්නේ. වේදනාව අල්ලගත්තු තැනයි සංඥා සංකාර විඥාන අල්ලගත්තු තැනයි අස්මි කියන වචනේ ඉන්නේ. නිකන් නොවේ. අල්ලා නොගැනීමෙන් නොවේ. ඔන්න එතන පින්න කරන්නේ අර උපාදානය නිසායි. එතකොට උපාදානය තුලින් මේ අස්මි කියන වචනේ පෝෂණය වෙන්නේ. ඊළඟට පුදු ඒ පුන්න මන්තාන පුත් ස්වාමීන් වහන්සේ පුදුම උපමාවක් දෙනවා. ඒක ඇති මේ පින්නතුන්ට හොඳට මේ හිතන්න හිතන්න ගැඹුරු එකක්. යම්සේ හැඩ වැඩ දැකිය ඉන්න කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට අස්මි කියන හැඟීම ඉන්නේ. ඒ කියන්නේ ඔන්න එයා ඒ පුද්ගලයා හිතන්න ඒ කාලේ තියෙන හැටියට පිරිසිදු කණ්ණාඩියක හෝ පැහැදිලි වතුරක හෝ තමන්ගේ මුඛ නිමිත්ත තමන්ගේ මුහුණ දිහා බලලා බලලා තමයි උපාදාය අස්මීති හොතු මේ ඉන්නේ මම කියලා සලකන්නේ. අන්න එතකොට අර උපාදාය කියන්නේ නමක් අල්ලා ගැනීම. එතෙන්දී අල්ලගත්තේ කණ්ණාඩිය. කණ්ණාඩිය ඉස්සරහට අල්ලගත්තාම තමයි මේ මම කියලා හැඟීම එන්නේ. ඒ එතෙක් නිසා අන්න එතනත් දැන් කිට්ටු කරගන්න මේ පින්නතුන්ට අපි කියාපු නාසීසස් කතා. නාසීසස් කවදාවත් තමන්ගේ මුහුණ දැකලා නැති නිසානේ අර වතුරේ එකපාරට දැක්ක හැටි දෙවගණක් කියලා. ඒකට දෙවගණක් කියලා හිතා ගන්නවා වගේම තමයි පින්නතුනේ මේ මම කියලා හිතාගන්නේ. මොකද මේ කණ්ණාඩියේ පේන පුද්ගලයන් නොවේනේ. ඇතුලේ තියෙන කුණු කන්දල් පේනවද? කණ්ණාඩියේ වැටෙනවද? බඩවැල් වල තියෙන දේවල් කුණු කන්දල්. අර මේ හොඳට හැඩ වැඩ දාපු ටික විතරනේ කණ්ණාඩියේ වැටෙන්නේ. පින්තූරේ වැටෙන්නේ. ඡායාවේ වැටෙන්නේ. ඕකනේ ලෝකේ අල්ලගන්නේ. අන්න එක තමයි උපාදාය අස්මීතිය. ඒකට රූපේ එහෙම අල්ලගන්නවා. වේදනාවත් අල්ලගන්නවා. ඒක කොහොමද වේදනාව අල්ලගන්නේ? ඒකත් අපි සමහර විට ප්‍රකාශ කරනවා. දැන් අපි බලන්න. ඒකත් විග්‍රහසිකෙතින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඔය එක එකක් ස්කන්ධ හැටියට දක්වන එක. ඒක කලින් අවස්ථාවකත් කිව්වා. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද? ගොඩවල් පහ කියන්නේ මොකද? ඒකත් 11 ආකාරයකයි. අන්න එතනට බලමු අපි. මේ එක එක ස්කන්ධයක් 11 ආකාරයක් බව බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද 11 ආකාරය? සංකීච රූපං අතීතානාගත පච්චුප්පන්න අධ්‍යත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිත්තං වා දන් දුරේ සම්තිකේ වා සබ්බං රූපං කියලා ඔය විදිහට ඔය විදර්ශනාට නගනකොට ඒ රූපයේ ස්කන්ධය මොනවද කියලා විග්‍රහ කරලා ඒකන හිතේ දන්නේ කියන එකයි කියන්නේ. කොහොමද ඒක එක්කල සාකාරයට බෙදෙන්නේ? යම් කිසි රූපක් අතීත අනාගත පච්චු. අතීත රූපයක් මගේ. අන්න බලන්න අර පොඩි අර දැන් මේ පින්නතුන්ගේ ඒ ඡාය රූප අලෙවපු ඒ පොත්වල අර පුංචි එක ලස්සන කාලේ මේත් මම ඒ කියලා කියනෝනේ. අන්න අතීත රූපේ. ඊළඟට අනාගත රූපේටත් අපි පොඩි නිදර්ශනයක් කිව්වා මේ පින්නතුන්ට අමතුවෙන් සලක ගන්න. දැන් මේ පින්නතුන් ඔය මගුල් ගෙදරවල් දෙල එහෙම යන ලෑස් වෙනකොට පින්නතුන් පමණක් නෑ පින්වතියක් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මම එදෙන්ට ගියාම කොහොමද හිටියේ? ආයෙත් හැරිලා බලලා ඊට වැඩිය ලස්සන තී තියෙනවා. ඉතින් අනාගත රූපයක් අල්ලගත්තානේ. අන්න ඒ වගේ තමයි අතීත අනාගත පච්චුප්පන්න කියන අමතින් කියන දෙයක් නෑ. ඔන්න කාලත්‍රය අතීත අනාගත පච්චුප්පන්න නම් ඊළඟට ඕලාරිකං වා සුකුමං වා ඒක ගොරෝසු එකක් වේවා සියුම් වේවා ඊළඟට පහත් එකක් වේවා ලස්සන වටිනා එකක් හිණ ප්‍රණීත ඊළඟට යන් දුරේ සම්තිකේවා අධ්‍යත්තං වා බයිද්දා ඒක කියන්න බැරි නෑ. අධ්‍යත්තං වා බයිද්ද අතීතානාගත පච්චුප්පන්න ඊළඟට අධ්‍යත්ත බහිද ඇතුළත සහ පිටත සමාධි රූපේ මනක් නේ පිට එකක් අල්ල ගන්නවා හිතේ. අද ඒක කියන්න ඕනේ නෑනේ. අධ්‍යත්තං වා බහිද්දා ඕලාරිකං වා සුකුම ගුරුසු ඊළඟට හීන ප්‍රණීත යම් දුරේ සම්තිකේ ළඟ තියෙන එකත් ඇතුළත ඇද තියෙන එකත් කියලා ඔන්න ඔය විදිහට 11 ආකාරයක් එතන දක්වනවා. ඒ හැම එක එක ස්කන්ධයක් පාසා ඒ විදිහට තමයි මේ පුද්ගලයා තමන්ගේ ජීවිතය පිළිබඳ හිතේ රඳවගෙන ඉන්නේ ඔය 11 ආකාරයක. ඒක මේ ජීවිතේට පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් සංසාරේ අරගත්තු ඒවත් ඒව තමයි අනුසේ වශයෙන් තිබෙන්නේ. එතකොට මහා පුදුම සංසාර අවුලක් මෙතන තියෙන්නේ. එතකොට මේ භාෂාවට දොස් කියනව නෙවෙයි. භාෂාව හදාගත්තත් අපි හදාගත්තට පස්සේ අපි ඒකට යට වුණා. ඒ ටික තමයි අර කලින් අවස්ථාවල අපි කිව්ව ප්‍රපංච ආදී ගැන කියනකොට අර මන්ත්‍රකාරයෝ තුන් දෙනා ඔය පරණ කතන්තර මන්ත්‍රකාරයෝ තුන් දෙනෙක් විද්‍යා මන්ත්‍රේ හොඳට ඉගෙනගෙන සැලේ මැදින් යනකොට එක්කෙනෙක් තමයි හපංකම පෙන්නන් ඇටකටු වගේ අද්දැක්කා. ඒ ඇටකටු දෙක එකතු කරලා එකතු කරලා ඒක මන්ත්‍රකාරය තමන්ගේ ශක්තිය. අනිත් එක්කෙනා ඒකට ඒකේ මස් පිරෙව්වා. තුන්වෙනි එක්කෙනා පණ දුන්නා. පණ දුන්නට පස්සේ ගාබ්‍රිය පණලා තුන් දෙනාම කාලා දැම්මා. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ භාෂාව තර්කයේ අපිම ගොඩනගාගත්තු දෙකක්. දැන් අපිම ගොඩනගාගත්තු භාෂාවට තර්කයට හිර වෙලා අපි මේ සංසාරයේ ඒක නිසා තමයි අපි කිව්වේ මේ සංසාරයේ ගැටලුව ඉස්සෙම දේශනාවක කිව්වා. භාෂා විවහාරය තුල ගැටලුව තියෙනවා. ඒකට බනින්න නෙවෙයි. නමුත් ඒක අපිට පාවිච්චි කරන්න වෙන බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ කල්පුවේ අර එක් අවස්ථාවක එක වටිනා සූත්‍රයක් ඉවර කරන්නේ ඔය පොට්ටපාද සූත්‍රයේදී මහා ගැඹුරු සූත්‍රයක් අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාර ලෝක පඤ්ඤන්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරමස. චිත්ත කියන ඒ විචාරට ආමන්ත්‍රණය කළා කියන්නේ චිත්ත මේ හැම එකක්ම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝකේ පිළිගත්තු මත විතරයි සම්මුති විතරයි ලෝක පඤ්ඤාතිය ලෝක ප්‍රඥාතිය විතරයි ලෝක නිරුත්‍ති විතරයි. ඒ වයින් තථාගතයන් වහන්සේ ඒවා ව්‍යවහාර කරනවා. නමු අපරාමස පරාමර්ශණය කරන්නේ අල්ලගෙන අන්න එතන ඒකට ධර්මයේ අපි ඉලක්කය විය යුත්තේ. එතකොට ඒකේ ඒ නිසා ඇත්ත වශයෙන් නිදෙන්න තියෙන අනිත් දේවල් වල වගේම අන්තිමට අපිට මේ භාෂා ව්‍යවහාර තුළ තේමිට්ඨානෙත් නිදෙන්න වෙනවා. ඒක විදර්ශනා ප්‍රඥාව තුළින් ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කර තුළිනුයි විදර්ශනාත්මක වශයෙන් අර කියාපු ඇතීම් නැතිම් නිරන්තරයෙන් දැකීම තුළිනුයි මෙන්න මේ කියාපු මේ මිත්‍යාවෙන් අපිට නිදෙන්න පුන ඒකත් ප්‍රත්‍යක්ෂයෙන් හේතිතබ්බෝ තම තමන්ටයි ඒක නිදෙන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. ඉතින් මේ ටික ඇති කියලා හිතන මේ පින්නතුන්ට අද දවස් ඉතින් මේ ওই විදිහට ටිකෙන් ටික මට පේන හැටියට ගැඹුරින් ගැඹුරට යන වගේ. නමුත් මේ පින්නතුන් අධෛර්ය වෙන්න එපා. මේවා අර විරුද්ධමන තරම් ප්‍රියමනාප නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතනයි ශාසනය තියෙන්නේ. අපි ප්‍රකාශ කළා මේ පින්නතුන්ට කල්නොත් කිව්වා මේ පින්නතුන්ට බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් පටිච්චසමුප්පාදේ දකින්න කියලා. මොකද ළමෙක් පටිච්චසමුප්පාදේ දැක්කොත් ධර්මය දකිනවා. ළමෙක් ධර්මය දැක්කොත් බුදුදානක් දකිනකොට පටිච්චසමුප්පාද ධර්මය දකිනකොට බුදුනුත් දකින්න පුළුවන්. ධර්මයෙන් දකින්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහයි. මේ පින්තුන් සලකා ගන්න. ඉතින් අද දින මේ පින්තුන් තම තමන්ගේ ප්‍රමාණයෙන් ඊයම් වටිනා ශීලයක් සමාදන් වෙලා ඊළාට බණ භාවනා ආදී යෙදෙන්නේ නැති අද මේ තමන්ගේ විදර්ශනා භාවනාවට විශේෂණ උපකාර වෙන ළමක් නියද කියවුණා. මේවත් උපකාර කරගෙන හිතා මේ පින්තුන් අධෛර්යයෙන් නැතුව මේ ධර්ම මාර්ගයේ යමින් මේ බුදුරජාන් වහන්සේ දකු සලකුණු තුලින් මේ බති භයානක සංසාරයේ නරසන්තාප ජාතෝ කියලා කිව්වේ වගේ භයානක සංසාර මේ දිලා උත මම මහණියනි සනසීම සෝවන්න ආදී මාර්ග ඥානි ඒකට සු මේ ජීවිතය තුලින් සාර්ථක කරගන්න මේ කිනේ ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අවිචේසිත අකිනිතා දක්වයන් තාක් සත්ත්ව කෙනෙක් බඳු ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලා කනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කිනුතු මම මහණියනි සනසීම ප්‍රාර්ථනා ඉදිරියෙන් ගාථා ඉත්තාවතා චම්මි සම්පතං සම්පතං සබ්බේ දීවානෝ සබ්බ සම්පත්ති සබ්බේ දීවාන් මොදිස්වා දුච්ඡන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගම පුඤ්ඤං සම්මෝදිස්වා සිරං රක්ඛන්තු ශාසනං ආසට්ඨා චුම්මට්ඨා දීවානාගම පුඤ්ඤං සම්මෝදිස්වා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඥානමත්තං දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිබ්බා සෝකපත්තා නිසෝකා හංති සබ්බේති පාණිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිබ්බා සෝකපත්තා නිසෝකා හංති සබ්බේති පාණිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා සෝකපත්තා නිසෝකා හංති සබ්බේති පාණිනෝ ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිය සතං සමාධමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිය සතං සමාධමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිය සතන් සමාදමෝනෝතු යාවිපානක අබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීර්ඝ සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා රොත්ති භවන්ති තේ අභිවාදන පීරිසං චං වද්ධාපචයින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවමිනෝ සුඛං බලං පාරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීමචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.